ගරු හෙක්ටර් අපුහාමි මහත්මයා ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
සෝවත් මෙට සූචිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව මම හිතන්නේ අද විශේෂයෙන්ම විදේශ රැකියා සහ කම්කරු කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ සාපුහා කාර්යාලය සේවයේදීම සම්බන්ධව යම්කිසි පනතේ වෙනස් කිරීම සම්බන්ධව සංශෝධන සම්බන්ධව තමයි අද කතා කරන්නේ. දැන් මෙතුමා විශේෂයෙන්ම කතා කරා මේ කාන්තාවන්ට අවස්ථාව ලබා දෙනකොට මේ 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 පනතෙන් විශේෂයෙන් දීලා තියෙන්නේ අර ඔන්ලයින් හරහා වැඩ කරන ඒ අයට තමයි විශේෂත්වය දක්වලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ පනතෙන් හැම දෙනා සම්බන්ධවම කියනවා. ඒ කියන්නේ හෝටල් වල සමාජ ශාලාවල් වල එයා ඒ වගේම ඔය වෙන වෙනම ගෙස්ට් හවුස් වල ඊළඟට විශේෂයෙන්ම ගත්තාම ඔය පුඩ් සිටි වගේ සාපු සංකීර්ණ මේ සියල්ලම වල වැඩ කිරීම වෙන සම්බන්ධව තමයි මේ 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 ඒ පනතේ අද සංශෝධනය වෙලා තියෙන්නේ. දැන්
නමුත් විවිධ අවස්ථාවලදී සංශෝධනය කරලා අවකාශය ලබා දුන්නා ෆුඩ් සිටි සඳහා ඒ වගේම ගුවන් සේවා සඳහා හෝටල් සඳහා අවසර ලබා දී තිබුණා. නමුත් මේ KPO BPO සෙක්ටරේට ඉන්ටර්නෙට් වලින් වැඩ කරන අයට නෙවෙයි KPO BPO සෙක්ටර්ස් වලට වැඩ කරන්න ඒගොල්ල පිටරටවල් එක්ක රාත්‍රි කාලයත් සමග ගනුදෙනු කරන නිසා ඒ ක්ෂේත්‍රයේ විශේෂ වශයෙන් අපිට ඒක අලුත් එකතු කිරීමක් තමයි මේ සිද්ධ කරන්න සිද්ධ වුණේ. මෙතනින් පස්සේ මේ අයටත් අදාළව අපිට නියෝග විදියට ඉදිරියේදී ඉදිරිපත් කරන්න තියෙනවා. මේ අයගේ කොයි විදියටද ප්‍රවාහන පහසුකම් කොයි විදියටද බලා ගන්න තියෙන කියනවා ඉදිරිපත් කරන්න තියෙනවා. මාත්‍යවරයා විදියට ඉදිරියේදී ඒක නිකුත් කරන්න තියෙනවා. මේ පනත සංශෝධනය සිද්ධ වෙන්නේ මේක KPO BPO සෙක්ටරේකට ඕපන් කිරීම විතරයි මේක සිද්ධ වෙන්නේ.
බොහොම ස්තුතියි.
හරි. ඔබතුමා කියපු කතාවත් එක්ක ඊළඟට අර අනිත් මේ සාපුවා අනිත් කඩනායමට ඒ අවශ්‍ය කරන නීති රීති හදන්නත් මේකෙන් පාසුකම් ලබා ගන්න වැඩසටහන තමයි ක්‍රියාත්මක වෙන්නේ. නෑ ඔව් ඒ හදලා තියෙන එකේදී ඒක තමයි මම අහන්න යන්නේ. මේ ප්‍රායෝගිකව මම අහන්න දන්නේ මේ ගැන අපිට කතා කරන්න පුළුවන් ඕන තරම්. ප්‍රායෝගිකව අපි අහමු පුඩ් සිටි එක වැඩ ගන්න ළමයෙක්ගේ වැටුප සම්බන්ධව තමයි පාසුකම් සම්බන්ධව මොකද තියෙන කාරණාව සම්බන්ධ. මේ ගැන අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කාන්තාවන්ට ඒ පාසුකම් ටික සහ වැටුප හරියට තියෙනවද කියන ඒ ප්‍රශ්නේ තියෙන්නේ වැටුප ගැන අහන්න. අඩු ගානේ පුඩ් සිටි එක තියෙන මම ඔබතුමා දැන් නෙමෙයි ඔබතුමාගේ කාලය අරන් උත්තර දෙන්න මොකද මගේ කාලේ ගන්න එපා. මම මේ කාලේ දැකගත්තේ බොහොම අමාරුයි. කෙසේ වෙතත් මෙහෙමයි වැටුප සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාටත් ප්‍රශ්නයක් තියෙනවා. අපි හැමදෙනාටම ප්‍රශ්නයක් තියෙනවා ඒ සම්බන්ධ. ඒ ගැන අහලා මේ කාන්තාවන්ගේ අයිතිය ගැන ගත්තා මේ රටේ 152ක් කාන්තාවෝ. ඒක 100 ඇත්තටම මේ පුඩ් සිටි එක වැඩ කරන අයගේ කාලය බලන්න අහලා බලන්න කොච්චර වෙලා වැඩ කරනවද කියලා. ඒ වැඩ කරන කාලයට හරියට වැටුප දෙනවද කියලා හරියට බලන්න. මේක හරියට ප්‍රායෝගිකව බලලා කතා කරන්නකෝ. මම මේ ප්‍රායෝගිකව බලලා කතා කරන එකේ කැටියට මම මේ කියන්නේ. මේ 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 කැබිනට් එකෙන් අනුමත කරන ඒ අනුමත කිරීම කතාව නෙවෙයි. මම කියන්නේ මේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙන කාරණාව ගැන මම කතා කරන්නේ. එතකොට ඊළඟට 152ක් මේ කාන්තාවෝ මේ රටේ ඉන්න කාන්තාවන්ගේ 3න් එකක් තමයි දැන්ට වැඩ කරන්නේ. ඒ වැඩ ගන්න අවස්ථාව දීලා තියෙන මොකද හේතුව දන්නවද? අද ඒ කාන්තාවට අවශ්‍ය කරන ඔය කියන ආරක්ෂාව සහ ඒ කටයුතු නැහැ මේ මහ පොළවේ. ඒක තමයි ඇත්ත කතාව. මම කියන්නේ මේ නීති රීති දාලා කාන්තාවට වැඩ කරන්න අවස්ථාව ලබා දුන්නා වගේ නෙවෙයි. හැබැයි කාන්තාවගේ පහසුකම් සපයන එක ඊට වඩා අපේ අම්මා අපේ අක්කා අපේ නංගි අපේ බිරිඳ මේ සියලු දෙනාම මේකට අයිති. ඒ නිසා මතක තබා ගන්න ඒ කවුරු හෝ යන්නේ ඒ අපේ හා සමානවම තව කෙනෙක් එක්කෙනෙක් එතෙන්ට යන්නේ. ඒ නිසා ඒ කාන්තාව ගැන මීට වඩා විශේෂයෙන්ම කාන්තාව ගැන සැලකිලිමත් වෙන්න ඕන කාරණා ටික තමයි මට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒත් මෙතනදී විශේෂයෙන් බලමු අපි දේශපාලන ඉදලා බලමුකෝ. කාන්තාවන්ට තියෙන අවස්ථාව මොකද්ද කියලා. දේශපාලනයේ සහ ආර්ථික කටයුතු මේ සියල්ලම ගත්තාම පොතන තියෙන අනිත් එක මතක තියා ගන්න. ලංකාවේ ආර්ථික කියන්නේ කාන්තාවන්ගේ ආර්ථිකය. කාන්තාව තමයි විශේෂයෙන්ම ගාමන්ට්ස් වල වැඩ කරන කණ්ඩායම්. ඊළඟට වතු ශේෂ්ඨයේ වැඩ කරන කණ්ඩායම්. ඊළඟට විදේශ රැකියා ගිහිල්ලා විශේෂයෙන්ම ගෘහසේවක හැටියට වැඩ කළා. මීට පෙර විශාලම මුදල් ප්‍රමාණය ලංකාවට ගෙනාවේ කාන්තාව ටික. ඒක කාන්තාව මේ ආර්ථිකයේ විශේෂම කණ්ඩායම. ඒ විශේෂම කණ්ඩායමට ඒ විදිහට ඒ කටයුතු සැලසෙනවාද කියන එකයි අපිට තියෙන විශේෂයෙන්ම අහන්න තියෙන්නේ. අනිත් එක මතක තබා ගන්න. අපි මේ කතා කරන්නේ විධිමත් 140ක වැටුප් සම්බන්ධව කතාවක් අපි කරන්නේ. හැබැයි මේ රටේ තියෙනවා 160ක් අවිධිමත් වැටුප් ගන්න කණ්ඩායම්. මේ අවිධිමත් වැටුප් ගන්න කණ්ඩායම මේ කාන්තාව කොච්චර දෙනෙක් නියෝජනය වෙනවද? ඒ කාන්තාව නියෝජනය වෙන කාන්තාව වෙනුවෙන් මොකද හරි වැඩසටහනක් ඔබතුමාලා නිර්මාණය කරලා තියෙනවා. ඔබතුමාලා අපි රක්ෂණයක් ඔබතුමා දැන් මේ වෙලාවේ නිර්මාණය කරලා තියෙන එක අපි දන්නවා. හැබැයි ඒ රක්ෂණය ඒගොල්ලොන්ගේ හිත ගන්න, ඒ කියන්නේ ඒගොල්ලෝ හිතා මතාම ඇවිල්ලා ඒකට ලියාපදිංචිලේ වැඩ කටයුත්ත කරන්න තත්ත්වෙ වැඩසටහනක් හදලා නැහැ. ඒ රක්ෂණයෙන් එහෙම වැඩසටහනක් හදලා නැහැ. ඒක ඔබතුමා කරලා තියෙන බව මම දන්නවා. හැබැයි ඔබතුමා ඒකට බොරුවට උත්තර දෙන්න එපා. කාලේ ගන්න එපා. මම කිව්වනේ කරලා තියෙනවා කියලා.
ගරු මනුෂ්‍යනානයක් කරමන්ත්.
මං හිතන්නේ මෙතුමා ඉතාමත්ම වැදගත්. නෑ මම අපේ කාලෙන් දෙන්නම්. ඉතාමත්ම වැදගත් කාරණාවක් අහපු නිසා අපි පැහැදිලිව මේකට උත්තරය දිය යුතුයි. කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දැනට දක්වලා තියෙන නීති රීති රෙගුලාසි වලට අමතරව මේ සියලුම අලුත් අලුතෙන් මේ වගේ 50 සංශෝධන වෙද්දී රෙගුලාසි නිකුත් කිරීම සිද්ධ කරනවා එයාලගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවෙයි අපේ අලුත් රැකී රක්ෂා පනතේ අරමුණම ප්‍රධාන අරමුණක් තමයි කාන්තාවන් වැඩි වශයෙන් සේවයේ යෙදවා ගැනීමට අවශ්‍ය කරන බපසරිය නිර්මාණය කිරීම. මොකද මේ අඩු ප්‍රමාණයක් අපේ ඉගෙනගත්තු කාන්තාවෝ ගෙවල් වලට වෙලා වැඩ ඉන්නවා, ඉගෙනගත්තු නැති පිරිමි එළිය ගිහිල්ලා වැඩ කරනවා. ඒ නිසා අපේ ඉගෙනගත්තු අපේ අධ්‍යාපනයේට වෙන් කරපු මුදලෙන් ඉගෙනගත්තු මේ කාන්තාවන්ට ඒ සමාජයේ නිසි රැකියා අවස්ථාව ලබා දීම සඳහා මෙතනදි ගොඩක් වෙනවා. ඒක නිසා තමයි අපි යෝජනා කරලා තියෙන්නේ වැඩපළවල ආශ්‍රිතව මාතෘ දරුවන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන දැනට නීතියෙන් ක්‍රියාත්මක කරන්න නැති වුණත් යම් යම් තැන්වල තියෙනවා. ඒක අපි පුළුල් වශයෙන් නීතිමය වශයෙන් දරුවන් දිවා සුරකු මධ්‍යස්ථාන ආරම්භ කිරීම වතු ක්ෂේත්‍රයේ ඉඳලම පටන් ගන්නවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අලුතෙන්ම මේ සඳහා ඔවුන්ගේ වැඩපිළිවෙලක් විදිහට දිස්ත්‍රික් වශයෙන් පටන් ගන්නත් තියෙනවා. ඊට අමතරව ඔබතුමා කිව්වා අර අවිධිමත් ක්ෂේත්‍රය ගැන. අවිධිමත් ක්ෂේත්‍රය වෙනුවෙන් තමයි අපි අලුත් රැකී රක්ෂා පනත යටතේ ගරුසරු කියලා ඩිග්නිටි ඔෆ් ලේබර් කියලා වෙනම පරිච්ඡේදයක් වෙන් කරලා ඒ අයට ගරුත්වය ලබා දීම සහ ඔවුන්ගේ අවම වැටුප් ඔවුන්ගේ සේවා ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් වෙන්න අවිධිමත් ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනා මණ්ඩල හරහා ජාතික මණ්ඩල බවට පත් කරලා ඔවුන්ගෙන් ප්‍රමිතීන් හදලා ප්‍රැක්ටිෂනර් ලයිසන්ස් හදලා ඒ ප්‍රැක්ටිෂනර් ලයිසන්ස් ත්‍රූ ඒගොල්ලන්ට වැඩ කරද්දී අවම වැටුප සහ ඔවුන්ගේ සීමාවන් තීරණය කරලා ඒ සියල්ලම කම්කරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතට ගන්න අපි කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව කැබිනට් මණ්ඩලයේ අපිට අනුමැතිය හම්බ වුණා EPF ETF වගේ මේ තියෙන 50 සියලු දේමල්ම අරමුදල් එකතු කරලා මේ අවිධිමත් ක්ෂේත්‍රයේ වැඩ කරන සියලු කම්කරුවන්ට ඒ සියලු කාන්තාවන්ට කම්කරුවන්ට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් විදිහට EPF ETF විශ්‍රාම වැටුපක් දක්වා ගෙවන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නත් දැන් සූදානම් කරලා තියෙනවා කියන එක
සතුටින් දන්වන්න කැමතියි. බොහොම ස්තුතියි මන්සුපා.
අලු සභාවතුමිනේ මගේ වෙලාව ගන්න එපා. ඒ එතුමල්ලාගේ පැත්තෙන් වෙලාව අරගන්න උත්තර දෙන ඒවට. මොකද දැන් මම අහන ඔක්කොටම උත්තර දෙන්න මේ එතුමා නැගිටී. මොකද ඊළඟට ඔබතුමාට එනවා මේ IL එකත් එක්ක ලෝක කම්කරු සංවිධානයත් එක්ක අපි ගර්භණී මව්වරුන්ට විශේෂයෙන්ම ගර්භිණි වෙන කාලය සහ ඊට පසුව දෙන ප්‍රසූත දීමනා සහය නිවාඩු ඒ සම්බන්ධව ඒ අයිතීන් සම්බන්ධව වැඩපිළිවෙලක් අපි අත්සන් කරලා තියෙනවා ඒ සම්මුතියට. හැබැයි ඒ සම්මුතියේදී තියෙනවා ඒ හාමුදුරුවෝ විතරක් නෙමෙයි රජය විශේෂ අරමුදලක් ඒ සඳහා පාවිච්චි කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ වැඩසටහන තාම ක්‍රියාත්මක වෙනවා දකින්නේ නැහැ. විශේෂයෙන්ම පෞද්ගලික අංශ කොටසට ඒක ක්‍රියාත්මක වෙනවා දකින්නේ නැහැ. හැබැයි රාජ්‍ය අංශයට ඒක යම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි පෞද්ගලික අංශයට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබතුමාගේ කාලෙන් වෙනා වර්ගන කියන්න දැන් කියන්න එපා. මොකද නැත්නම් එකින් එකටම නැගින්න එකට ඔබතුමා උත්තර දෙයි. ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍ය කෙනෙක් තමයි අපි ඉතින්. ඊළඟට තමයි අපි විශ්වාස කරන්නේ 52ක් ඉන්න වගේම ලංකාවේ ආර්ථිකය කාන්තාවන්ගේ ආර්ථිකය වෙනකොට අයවැය යෝජනා වලින් වැඩිපුර මුදලක් වෙන් කරන්න යෝජනා කරන්න ඕන කාන්තාව වෙනුවෙන්. කාන්තාවගේ සුභසාධන වෙන නිසා කාන්තාවෙන් ඉදිරිපිට කරගන්න. මොකද කාන්තාව එක පැත්තකින් ගත්තාම ගිහිල්ලා යම් කිසි ස්ථානයක වැඩ කරන විතරක් නෙමෙයි ඒක වැටුප අරගෙන රජයේ පෝෂණය කරනා වගේම රටේ අනිත් සියලු දෙනත් පෝෂණය කරමින් ඒ ව්‍යාපාර ආර්ථිකයට සම්බන්ධ වෙනවා සමානවම එයා ගෘහ සේවිකාවක් හැටියට තමුන්ගේ ගෙදර කරන සේවාව ඒක කවුරුත් ගණනය කරන්නේ නැහැ කොච්චරද කියන එක. ඒක විශාල ගණනයක්. ඒත් ඒකත් එක්ක කාන්තාවන්ට අයවැයෙන් මේ රටේ තියෙන මූලික අයවැයෙන් කාන්තාවන් සඳහා වැඩිපුර මුදලක් වෙන් කරන්න කියන යෝජනාව අපේ තියෙනවා. මොකද ඒක අත්‍යවශ්‍යයි. ඒක කළ යුතු දෙයක්. ඊළඟට විශේෂයෙන්ම කියනවා කාන්තාව පිරිමි මේ දෙගොල්ලම එක සමානයි කියලා. ඒ සමාන තියෙනවද? ගොඩක් තැන්වල සමාන තියෙනවද? අපි පාර්ලිමේන්තුවේ අරගෙන බලමුකෝ. පාර්ලිමේන්තුවේ මේ සමානත්වයක් තියෙනවද? පාර්ලිමේන්තුවේ සමානත්වය නැහැ. ඒ නිසා මම දැක්ක ඔබතුමීලාගේ කාර්යාලයක් වෙනම හදලා තියෙනවා. ඒ කාර්යාලය හදලා ඔබතුමීලා සාකච්ඡා කරන එකේදී එන්න තියෙන ප්‍රතිඵල මොකද්ද කියන එක අපි බලාගෙන ඉන්නවා. මොකද ඒක රටේ ආර්ථික විතරක් නෙමෙයි රටේ සමාජීය ක්‍රමයේ සංස්කෘතියේ දේශපාලනයේ සියලු දේටම ඒක අත්‍යවශ්‍ය හැටියට දකින්න නිසා. ඒ වගේම තමයි විශේෂ කාරණාවක් කියන්නුන දැන් අර්ථසාධක අරමුදල ගත්තාම. දැන් අර්ථසාධක අරමුදලේ මේක අර මම කියපු විදිහට විශේෂයෙන්ම වතු ශේෂ්ත්‍රය ගත්තාම මේ සියල්ලම ගත්තාම ගාම ශේත්‍රය ගත්තාම මේ අතුසාධක අරමුදලට සම්බන්ධ වෙච්ච අය තමයි ඉන්නේ. දැන් මේගොල්ලන්ට මොකද වෙන්නේ? මේගොල්ලන්ට 109ක් දෙනවා කියලා කිව්වා. ඒගොල්ලන්ගේ මුදල් පරිහරණය කරාට පස්සේ විශේෂයෙන්ම මහ බැංකුව හරහා 109ක් දෙනවා කියන 113කට යනවා කියලා දැන් කතාවක් තියෙනවා. තාම ඒක දීලා නැහැ හැම. එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඒ අරමුදලට නෑ මේම ඔබතුමා පස්සේ උත්තර දෙන්න. ඊළඟට
ගරු මනුෂ්‍යනායක කර කෙටියෙන් උත්තර දෙන්න.
මේ කාලේ ගොඩක් කරුණ ගොඩක් කියන එක කෙටියෙන් උත්තර දෙන්න. ගරු මැතිතුමනි තේරුම් ගන්න එක අවුරුද්දකවත් මේ කියන මුදල අතට දෙන්නේ නැහැ. Tamange අරමුදල බැංකුවේ තියෙනකොට ඒකට පොලිය හැදෙනවා. හැදෙන පොලිය අනුපාතික තමයි තියෙන්නේ. 109 තමයි ආසන වශයෙන් 9 10 වගේ පොලිය තමයි හම්බ වුනේ. මෑත ඉතිහාසයේ වැඩිම පොලිය ප්‍රමාණය තමයි 113. ඒක Tamange අතට හම්බ වෙන්නේ නැහැ. Tamanට කොලයක් තමයි ඒකේ හම්බ වෙන්නේ. Taman අවුරුදු 55 වුණයින් පස්සේ තමයි ඒ ටික එකතු කරලා ගන්න පුළුවන්. එහෙම නැතුව ඒක අද අතට හම්බ වෙන එකක් නෙවෙයි. චුට්ටක් ඉගෙනගෙන මේක තාදික ස්ටඩි කරලම කතා කරන අපරාධ ඒකයි.
ඊළඟට විශේෂයෙන්ම 114ක් ඒ අරමුදලට බදු අය කරනවා ආණ්ඩුව. 114ක් බදු අය කරන ආණ්ඩුව වගේම ඒ අරමුදල වයසට ගිහිල්ලා ගන්න ගියාම ඒ ගන්න යන මුදලට අර ලක්ෂයට වඩා වැඩි වෙද්දී ආයේ 100 ගාණක් ආදායම් බදු දෙපාර්තමේන්තුව බදු හැටියට ගන්නවා අපව මුදල් ගන්නකොට.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2යි.
දෙපාරක් ඇදෙන බදු ගහනවා. ඒතකොට දෙපාරක් බදු ගහනවා වගේම ප්‍රශ්නේ තියෙන්නේ එයා නිකන් තැම්පත් කරා නම් බැංකුවක ගිහිල්ලා අර මුදලක් හැම මාසෙකම තැම්පත් කරලා ඒක තැම්පතෝ කැඩිට තිබ්බනම් එතුමාට හම් වෙනවා එතනින් ඉන්ට්‍රස්ට් එකක් එහෙම නැත්නම් විශේෂයෙන්ම ප්‍රතිලාභයක් හම් වෙනවා බැංකුවෙන්. හැබැයි අද දුප්පත් අයින්සක මිනිස්සයාගේ මුදල් ටික අරමුදලක් හැටියට අරගෙන ආණ්ඩුව එක පාවිච්චි කරලා පඩිගෙවන්න ඒවමේ සියල්ලටම පාවිච්චි කරලා අන්තිමට එයාට බදු ගහලා තමයි ඒ මුදලත් කපලා තමයි එවන්නේ. දැන් 109ක් හරි 110ක් හරි අත දුන්නට වැඩක් නැහැ. අරමුදලට ගෙඩි පිටින් 114ක් බදු ගහලා තියෙන්නේ. ඊළඟට ලක්ෂයට වැඩි වෙන නිසා හැම කෙනෙකුට සාමාන්‍ය ලක්ෂයට වඩා වැඩි වෙනවා. ලක්ෂයට වඩා වැඩි වෙද්දී එයා ගන්නකොට අර ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවට කියනවා. මම කියන්නේ මේ සම්බන්ධව විශේෂ නැහැ ඔබතුමා අවසාන කියන්නේ
දැන් ගරු මනුෂ්‍යනායක කර මන්ත්‍රීතුමා තව විනාඩියයි තියෙන්නේ ඉවර වෙලා.
අනිත් එක තමයි තාම ලියාපදිංචි කරලා නැති ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා මේ රටේ. ඒ ඒ ඒ ඒ ආයතන ටික සම්බන්ධීකරණය කරගන්න අවශ්‍ය වැඩසටහන සකස් කරන්න ඕන. මොකද අර්ථසාධක අරමුදලට ඒ සියල්ලම දායක කරගත්තේ නැත්නම් මේ රටේ පංගුවකට විතරයි යම්සි දෙයක් ලැබෙන්නේ, අනිත් පංගුවට ලැබෙන්නේ නැහැ. එක පැත්තකින් අර 160 ගැන කතා කරා. 160 ගැන පැත්තක තියලා 140 ඇතුලේ හැරි යම් ප්‍රමාණයක් තාම අවසන් නැති ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට තමාර ආයතන ගත්තාම ඒ ආයතනේ ප්‍රමාණයක් තමයි ලියාපදිංචිලා තියෙන. තව ප්‍රමාණයක් හංගලා තියෙනවා සමහර හාම්පුතු. ඒ නිසා හාම්පුතා
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.
ආරක්ෂා වෙන්න ඕන. අවසාන විනාඩිය දෙන්න. අපි සූදානම්. ඔබතුමාලා කියනවනේ කාන්තා සිළු දෙය හරි කියලා. අපි විශේෂයෙන්ම මම ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ හැටියට සභාපතිවරයා හැටියට මම කාන්තා සංවිධාන සියල්ලටම ආරාධනා කරනවා ඉදිරියේදී අවිලා සාකච්ඡාවකට අපිත් එක්ක ඒ සාකච්ඡාවට වාඩි වෙනා මේ රටේ තියෙන NGO වෙන්න පුළුවන් අනිත් සංවිධාන වෙන්න පුළුවන් කාන්තා වෙනුවෙන් කතා කරන ඒ සියලු දෙනාම ඇවිල්ලා වාඩි වෙලා කතා කරමු. අපි මොනවද මේ සම්බන්ධව තියෙන ප්‍රශ්න ටික කියලා. එතකොට අපිට පුළුවන් අමාත්‍යංශය කැඳවන්න දෙපාර්තමේන්තු කැඳවන්න පුළුවන්. අන්න මූණට මූණ අපි කතා කරලා බලමු කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට විශේෂයෙන්ම මේ රටේ ප්‍රතිපත්ති සම්බන්ධව මෙරටේ කම්කරු ප්‍රතිපත්තිය වෙන්න පුළුවන් විදේශ රැකියා ප්‍රතිපත්තිය වෙන්න
පුළුවන් ගර්මාන්තිතුමා අවසන් කරා
මුනුතුංගල ප්‍රතිපත්තිය වෙන්න පුළුවන් ඒ සියල්ල සම්බන්ධව වැඩසටහනක් මේ වෙනකොට සියල්ලම අධ්‍යයනය කරගෙන යනවා. ඔබතුමාගේ අමාත්‍යංශ සම්බන්ධව සියලු තොරතුරු මම අයිකරාශි කරගෙන තියෙනවා. ඒ සියල්ලත් එක්ක ඉදිරි කාලයේ වැඩ කටයුත්ත කරන මොකද ඒක මට වගකීමෙන් දීලා තියෙනවා විපක්ෂයක් හැටියට ඉදිරි කාලයේ මේ වගකීම් බාර ගන්න නිසා මම විශේෂයෙන්ම ඒ සම්බන්ධව වැඩ කටයුත්ත කරද්දී ඔබතුමාට විශේෂ කරුණු කාරණා රාශියක් ඉදිරි කාලයේදී ඉදිරිපත් කරන්න සූදානම් වෙන බවත් ප්‍රකාශ කරන බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධව.
බොහොම ස්තුතියි. ගරුමානුෂ නානයක් කාර්මත්
නැති නිවැරදි කරගෙන යන්නම්. එතුමාව මේ අරමුදල් වල තියෙන මිනිසුන්ගේ සල්ලි වලට බදු ගහන්නේ නැහැ. අරමුදලේ පොලියක් ලබා ගත්තහම ඒ පොලිය ඒ කියන්නේ යම් කිසි දෙනක ආදී ආයෝජනය කරලා ඒ පොලිය ආදායමක් හම්බ වෙනවනම් අන්නේ පොලියට විතරයි බදු මුදලක් අය වෙන්නේ. ඒකයි මම කියුවේ දැනගෙන. ඔබතුමා බොහොමත්ම හොඳයි කරපු යෝජනාව. මොකද අපි කච්චර මහන්සි වුණත් අපි හැමෝම මහන්සි වෙන්න ඕනි මේ ප්‍රතිපත්ති සම්පාදනයේට. එතකොට යම් කිසි ආකාරයක අඩුපාඩුවක් තියෙනවනම් මේක 100%ක් නිවැරදි නෑ. ඒක තමයි මේ අලුතෙන් ප්‍රඥප්ති හදලා අලුතෙන් පනත හදලා මේ සියල්ල වෙනස් කරන්නේ. එතකොට ඔබතුමාලා මේ පාර්ශ්වවත් එක්ක සාකච්ඡා කරලා ප්‍රතිපත්ති සම්පාදනයේට ආංශික කාර්ක සභාව විදියට උදව් කරන්න පුළුවන්. ඒක ඉතාමත්ම වටිනවා. බොහොම හොඳයි එකතු වෙලා වැඩ කරන එක.
බොහොම ස්තුතියි. ඔව් ගරු හෙක්ටර් අපහාමි මන්ත්‍රීතුමා ඉක්මනින්
විනාඩියයි. මම ඔබතුමාට කිව්වේ ඒ කම්කරුවන්ගේ මුදල් ටික කියලා කිව්වේ ඇත්තටම ඒවා ආයෝජනය කරලා ලබා ගන්න ප්‍රතිලාභ ටික ඒ කම්කරුවන්ගේ අයිතිය. ඒ කම්කරුවන්ගේ මුදල. ඒක තමයි මුදල වෙන්නේ. ඒ සියල්ලටම තමයි ගහන්නේ. ඉතින් ඒක ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒකට ගහපු මේ පොලියට හම්බෙච්ච දේ ඒක කියලා කියන්න ඕනේ නැහැ. ඒක තමයි අත්ත කතාව මාත් කිව්වේ.
හරි. බොහොම ස්තුතියි. ගරු තේනුක විධාන ගමගේ මන්ත්‍රීතුමා අපිට විනාඩි 8ක කාලයක් තියෙනවා.
තවත් අඩු වෙලාද?
ඔව්.
බොහොම ස්තුතියි. මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ තමයි නම් වෙන්දා අපිත් එක්ක මේ පාර්ලිමේන්තුව තුල කටයුතු කරපු ඉටපු අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමාව ඝාතනය කළ අදට හරියටම අවුරුදු දෙකක් වෙනවා. එතුමාට නිවන්සෝ ප්‍රාර්ථනා කරනවා. අද ප්‍රථමයෙන්ම මේ පනත සංශෝධනය කරන අවස්ථාවේ මනුෂ්‍ය නානක්කර අමාත්‍යවරයා ඉදිරිපත් කරපු පනත තුළ මේ පනත ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින සමාජ ආර්ථික වටපිටාව සලකා බලන විට පනත කාලවේශ අවශ්‍යතාවක් සපුරන බව ප්‍රකාශ කරන්න ඕනේ. මුලින්ම මේ පනත 1954 වසරේ සම්මත වූ පනතක්. එදා සිට අද දක්වා මේ පනත විධිවිධාන අනුව සාපහා කාර්යාල සේවකයන් පිළිබඳ විශේෂයෙන්ම කාන්තා සේව යෙදීම යන යෙදවා ගත හැකි කාල වේලාවන් ඔවුන්ට ලබා දෙන වේතන ඒවගේ සම්බන්ධයෙන් නීති රීති පැන වුණා. ඒ වගේම 1954 ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශ සාපහා ව්‍යාපාර ආයතන පුළුල් මට්ටමක පැවතුනේ නැහැ. ඒ වගේම පස්වරු 6න් පසු සේවාව සීමා සහිත වුණා. 1977න් පසු බිහිවෙච්ච විකාශන වූ කර්මාන්ත හා ව්‍යාපාරවල කාන්තාව සේවයේ යෙදවීමත් කාන්තාවට විශේෂ වූ රැකියා අවස්ථාවක් වැඩිවීමත් කාන්තාව වැඩමුර ක්‍රමයේ සේවයේ යෙදවීමත් පස්වරු 6න් පසු සේවව යෙදවූ අවස්ථාව ඇතිවන වැනි කරුණු නිසා විටින් විට මෙම පනත විධාන විවිධ සමාජ තලවල සාකච්ඡා වුණා, විවේචනය වුණා. ගරු මුලාසුරණ මන්ත්‍රීතුමනි, ලංකාවේ වර්තමාන ජනගහනයෙන් හරි අඩක් 51%ක් කාන්තාවන්. එවැගේම ලංකාවේ උසස් අධ්‍යාපන හා රැකියාවට යොමුවීම ප්‍රමාණය පරීක්ෂා කරන විටද එහිදී කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම ජනගහනයෙන් 51%ක් කාන්තාවක් වුණාට නමුත් එම වෙළඳපොළට ලැබෙන කාන්තා දායකත්වය 34%ක් බව ප්‍රකාශ වාර්තා වෙනවා. මේ අයුරින් රැකියා වෙළඳපොළ තුළ කාන්තා සංඛ්‍යාව වර්ධනය නොවීමත් බලපෑම කරුණු ගණනාවක් තිබෙනවා. ඒ අතරින් වැදගත්ම කාරණය ලෙස සාපහා කාර්යාල පනත සඳහා සීමාවක් බලපෑම බව හඳුනාගෙන තිබෙනවා. පෞගිය ලංකාව තුළ පෞද්ගලික අංශ පුළුල් කිරි වෙමින් තිබුණත් ඒ සඳහා කාන්තා ශ්‍රමයේ දායකත්වය වර්ධනය නොවීමට බලපා කරුණු අතරින් සාප්පු කාර්යාල පනත් සඳහා අතිකාල කාන්තාවන්ගේ රාත්‍රී සේව යෙදීම පනත සීමාව බලපෑ බව ප්‍රකාශ කරන්න ඕනේ. අද දින සාකච්ඡා කරන මේ පනතේ දෙවැනි වගන්තිය මගින් පැරණි පනතේ 10 වගන්තිය සංශෝධනය වෙනවා. ඒ අනුව මෙම සංශෝධනය වයස අවුරුදු 18 නොඉක්මු කාන්තාවක් යම් දිනක පෙරවරු 6 පෙරත් පස්වරු 6න් පසුත් තොරතුරු සාක්ෂණ හා දැනුම ක්‍රියාවලිය වටපිටාව ලබා ගැනීම පදනම් වූ ව්‍යාපාර සේවය ව්‍යාපාරවල ක්‍රියාවලිය පිටතින් ලබා ගන්නා ආයතන සේවයත් විදේශක පිට ඇති ආයතනික ගිණුම් හා පරිපාලන කටයුතු සේව කිරීමත් වැනි රැකියාවල සේවා අවස්ථාවක ලබනවා. ඒ අනුව එම රැකියාව කාන්තාවන් යොදා ගැනීමට කාලය වෙනස් වෙනවා. පනතේ දෙවැනි වගන්තිය සුජුවම සම්බන්ධ වන අයුරින් තුන්වැනි වගන්තිය යටතේ විධිවිධාන සලසා තිබෙනවා. තුන්වැනි වගන්තිය මගින් පරණ පනතේ නැතිනම් ප්‍රධාන පනතේ 60 වගන්තිය සංශෝධනය වෙනවා. එම සංශෝධනය මගින් පස්වරු 10න් පසුත් සහ පෙරවරු 6 පෙර කාන්තාව යදවා ගන්නේ නම් සේවා යෝජකයා අනුගමනය කළ යුතු ඉටු කළ යුතු කාරණා සඳහන් වෙනවා. ඒ වගේම එම සංශෝධනය මගින් කාන්තාවගේ පස්වරු 10න් පසුත් පෙරවරු 6න් පෙරත් සේවය යදවා ගන්නේ නම් එම කාන්තාවගේ ආරක්ෂාව, එම කාන්තාවන්ට ප්‍රවාහන පහසුකම්, එම කාන්තාවන්ගේ විවේක ගැනීමේ පහසුකම් එවගේම කාන්තාවගේ සුභසිද්ධියෙන් අදාළව සේවා යෝජකයා විසින් සපුරාලිය යුතු බව ප්‍රකාශ කරන්න වෙනවා. එවගේම නව සංශෝධනයේ පනතර 94 වෙනි වගන්තිය මගින් ප්‍රධාන පනතේ 68 වෙනි වගන්තිය සංශෝධනය කර තිබෙනවා. නව සංශෝධනය මගින් කාර්යාලය යන යෙදුම අර්ථ නිරූපණය කරලා තිබෙනවා. දෙම සංශෝධනයේ යටතේ දෙවෙනි වගන්තියේ අදාළ කරුණු තවත් පැහැදිලි වන ආකාරයේ දෙවෙනි වගන්තියේ කියවෙන රැකියා සපේන ආයතන ස්වරූපය හඳුන්වා දී තිබෙනවා. තොරතුරු ඒ අනුව තොරතුරු තාක්ෂණය දැනුම ක්‍රියාවලිය පිටින් ලබා ගැනීමට පදනම් වූ ආයතනයකි. ව්‍යාපාර ක්‍රියාවලිය පිටින් ලබා ගන්නා ආයතනයකි. විදේශක පිට ඇති යම් ආයතනයක් වෙනුවෙන් ගිරුම් හා පරිපාලන කටයුතු නියුක්ත ආයතන යම් ආයතනයේ කාර්යාලය යන්න යථාර්ථ දක්වමින් අතුලත් කර තිබෙනවා. පෞගිය කොරෝනා වසංගත සමය පිළිබඳ අවධානය ඇතු අවස්ථාවද මාර්ගස්ත ක්‍රමය යටද සේව යොදවා ගැනීම සලසා දීම තුළින් නව ප්‍රවණතාවයක් රට තුළ ඇති වුණා. ඒ විවිධ ආයතන ඉතා හොඳින් භාවිතා කළා. මෙම පසුබිම ඊට පරීක්ෂා කරන විට තොරතුරු තාක්ෂණය ගණකාධිකරණය හා ආශ්‍රිත පාතමාලාවලට සීමා වැනි විෂයන් හදාරන ලද කාන්තාවන් රැකියා සුලභ වෙමින් පවතින බව ප්‍රකාශ කළ යුතුයි. මුදල් ගෙවා හෝ එවන් විෂයක් හැදෑරීමට කාන්තාවක් පෙළඹෙන්න ප්‍රමාණය වර්ධනය වෙලා තිබෙනවා. අවේ අනුව අපේ සම වෙළඳපොළ තුළ ව්‍යාපෘති ප්‍රමාණවත් යුත කාන්තාවන් වැඩිවීම ඔවුන්ට ප්‍රවේශ විය හැකි රැකියා අවස්ථාවද වර්ධනය විය යුතු තිබෙනවා. මෙම සංශෝධන පනත තුළින් එම පන සඳහා අවකාශ සලසා දී තිබෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. සාපහා කාර්යාල සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීම පනත මගින් කාන්තාවගේ දිනපතා සේවය කළ යුතු වේලාවන් පිළිබඳ පැවති සීමා ඉවත් වෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය ආශ්‍රිත බිහි වූ මෙම සංශෝධන පනතේ 4 වෙනි වගන්තිය පැහැදිලි කරන පෞද්ගලික අංශ කාර්යාලයට පිළිගැනීමක්ද ලබා තිබෙනවා. 1954 වසරේ මීට වඩා ඉතාමත් පුළුල් වූ සමාජ ආර්ථිකත්වය සහිත වූ ශ්‍රී ලංකාව තුළ උගත් කාන්තාවන්ගේ දැනුම භාවිත කරමින් ශ්‍රී ලංකාව වර්ධනය උදෙසා කාන්තාව දායකත්ව වර්ධනයක් කිරීම මෙම
ගරු මන්ත්‍රීතුමා මතාව විනාඩි 2යි
සංශෝධන පනත උපරිම වන ප්‍රකාශ කරන්න කැමතියි. ඒ අනුව ක්‍රමිකව වෙනස් වූ රටක් වෙනස් වන සමාජ ආර්ථික තත්ත්වයක් සලකා කරන මෙම සංශෝධනය ඉහළ වටිනාකමින් යුක්ත බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන මේ අවස්ථාවට ඔබතුමියටත් එවැගේම කතානායකතුමාටත් එවැගේම මේ සම්පන්නත ඉදිරිපත් කරපු අපේ මනුෂ්‍ය නානාකාර අමාත්‍යතුමාටත් ඒ රාජ්‍ය අමාත්‍යවරයා ජගත් පුෂ්පකාර මහත්තයාටත් එවැගේම ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමා ඇතුළු සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරමින් මම නේනබෝ ස්තුති.
බොහොම ස්තුති. ගරු නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා ඔබට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි, අද දින රැකියාව සහ කාන්තාවගේ ආරක්ෂා පිළිබඳව විවාදයට සම්බන්ධ වෙමින් විශේෂයෙන්ම මේ රටේ අපිට තියෙන සම්පත් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ රටේ පිහිටීම, අනිත් එක තමයි අපේ මානව සම්පත. එතකොට මානව සම්පත ගැන අද අපි කතා කරන වෙලාවේදී කාන්තාවන් ඒ තුළ විශේෂ තැනක් ගන්නවා. අපි දන්නවා කාන්තාවන් රැකියා වලට මේ වෙනකොට 32% දායකත්වයක් දෙනවා. නමුත් අපි ලෝකයේ සාමාන්‍ය අගය ගත්තාම මේක 39% වෙනි අගයක් තියෙනවා. ඒ වගේම රටවල් ශ්‍රේණිගත කරාම අපි ශ්‍රී ලංකාව වශයෙන් 153 වෙනි ස්ථානයේ තමයි මේ වෙනකොට ඉන්නේ. ඒ හින්දා කාන්තාවන් වැඩි වශයෙන් ආරක්ෂාව දීලා ඒගොල්ලන්ට රැකියා වෙළඳපොළ ව්‍යුත්පත් කරන්න ඕනේ කියන ස්ථානයෙන් තමයි අපි කතා කරන්නේ. අපි දැන් මේ පාර්ලිමේන්තුව ගත්තත් මේ පාර්ලිමේන්තුව තුලත් මේ කාන්තාවන්ගේ සහභාගීත්වය ඉතාම අවම වෙලා තියෙනවා. එතකොට මේ අවම වීමේ මොනවද කරුණු කියලා අපි එක පැත්තකින් බලන්න ඕනේ ඒ කාන්තාවන්ට අවශ්‍ය ඒ පහසුකම් ලබා දෙන්න. නමුත් අනිත් පැත්තෙන් ගත්තාම කාන්තාවන්ටත් වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හරියට හැසිරලා ඒ වැඩ කටයුතු කරන්න. දැන් ඩයනා ගමගේ හිටපු මන්ත්‍රීතුමිය කියන්නත් බෑ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශේෂයෙන්ම හැසිරුණු විදියයි. ඒ වගේම මේ වෙනකොට එතුමියගේ ඒ පුරවැසි භාවය පිළිබඳව එතුමිය විශාල බොරුවක් කියලා දැන් වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නියෝගය අනුව මන්ත්‍රී ධූරය අහිමි වෙලා තියෙනවා. එතකොට අද දින එතුමියට විදේශ ගමන් තහනමකුත් අද වෙනකොට දාලා තියෙනවා. දැන් අපිට අහන්න තියෙන්නේ රජයෙන් මේ වෙනකොට හරිනම් එතුමිය ඉන්න ඕනේ අත්අඩංගුවේ. මේ රජය ඒ පිළිබඳව ක්‍රියා කළා එතුමිය අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද 2015 ඉඳලා එතුමියට වීසා එකක් නැතුව තමයි මේ රටේ දැන් වෙනකොට ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට පොඩි මිනිහට එක විදියකට සල්ලි තියෙනකොට නැත්තම් තමන්ගේ මොන හරි තනතුරක් තියෙනකොට තව විදියකුත් ක්‍රියාත්මක වෙන්න බෑ. ඉතින් ඒ හින්දා අපි
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
ඔව්. අපි මේ අවස්ථාවේදී කියනවා විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගෞරවය ඒ වගේම කාන්තාවන්ට පාර්ලිමේන්තුවේ ඉඳලා තමන්ගේ වැඩපළලට ගිහිල්ලා තමන්ගේ පවුලේ ඒ ශක්තිය ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ඒ රට තුලිනුත් ඒ වගේම අනිත් පැත්තෙන් කාන්තාවන් තුලිනුත් ඒක ලබා දීම ඉතාම වැදගත්. නමුත් කාන්තාව ඒ නායකත්වයට ඇවිල්ලා ඒ හරියට හැසිරෙන්නේ නැත්නම් ඒක මං හිතන්නේ ඒක විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒින්ද අපි මේ අවස්ථාවේදී කියනවා මේ රටේ දැන් වෙනකොට ශ්‍රම බලකාය හරියට අපි හසුරුවලා ආර්ථික දායකත්වයක් දෙනවද කියලා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපේ රටේ දැන් වෙනකොට ත්‍රිවිල් වලට ඒ රැකියා කරනවා 108ක් විතර. ඒ වගේම රජයේ රැකියා ගත්තොත් එහෙම 111ක් විතර කරනවා. ඒ වගේම අපගේ හමුදාවල 103කට වඩා ඉන්නවා. ඒ සියලු දේම පැත්තකට තියලා අපේ 118ක් විතර පිටරට ගිහිල්ලා තියෙනවා. එතකොට ඔය ඔක්කොම ගත්තොත් එහෙම ලංකාවේ ආර්ථිකයට දෙන දායකත්වය ඉතාම සීමිතයි. එතකොට ඒ සීමිත දායකත්වය තවත් වැඩි කරලා කොහොමද අපි ගෝලීය ආර්ථික වශයෙන් අපේ මානව සම්පත පාවිච්චි කරලා ඒගොල්ලන්ට ඒ අධ්‍යාපනය දීලා නැත්නම් වෘත්තීය පුහුණුව දීලා අපි කොහොමද මේ රටේ ආර්ථිකයට ඒ ශක්තිය දෙන්නේ කියන ලොකු කතිකාවක් මං හිතන්නේ අපේ රටේ වෙලා නැහැ. ඒකට මං හිතන්නේ අපි තව තවත් වැඩියෙන් අපි ක්‍රියාත්මක විය යුතුයි. ඒක ඉක්මනින් කර යුතුයි. මොකද අපි මේ බංකොලොත්භාවයේ ඉන්න රටක්, අපිට විශාල ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙන රටක්. ඒ ණය ප්‍රමාණය ගෙවන්න නම් අපේ මේ තියෙන මිනිස් සම්පත, මානව සම්පත හරියට අපි කළමනාකරණය කරන්න ඕනේ. ඒ කළමනාකරණය කරන්න බැරි නම් අපි ඉතිහාසයේ අපි හිර වෙලා ඉන්නවා නම්, අපි ඉතිහාසයේ වෙනස් වෙන්නේ නැත්නම් ඒ විදිහටම අපි රැකියා කරනවා නම් අපිට මේ නූතන ලෝකයේත් එක්ක අපි තරඟ කරන්න බෑ.
ඉතින් ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.
ඔව් අපි කම්කරු ඇමෙතුමාට කියනවා මේ පිළිබඳව හොඳ අධ්‍යයනය කරලා තියෙනවා විවිධ අවස්ථාවලදී ඒව භාවිතා කරලා වෘත්තීය සමිති වලට යට වෙන්නේ නැතුව මේ වෙනස කරන්න ඔබතුමා කටයුතු කරන්න කියලා ඉල්ලමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මානුෂණානයක්කාර ඇමතිතුමා.
ඒ කියන්නේ බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ යෝජනාවලට. ඒ වගේම මෙච්චර දවස් මේ ලං අපේ රටේත් කරලා තිබුණේ නැහැ. අපේ ලේබර් මාකට් ස්ටඩි එකක් කරලා තිබුණේ නැහැ. අපි මේ වෙනකොට ලේබර් මාකට් ස්ටඩි එක ඉන්ටර්නලි සහ එක්ස්ටර්නලි දෙකම කරලා ඉවරයි අපි. අපේ ලේබර් මාකට් ස්ටඩි එක රට ඇතුලේ කරලා ඒ වගේම ඉන්ටර්නැෂනලි අපි ලේබර් මාකට් ස්ටඩි එක කරලා අපේ ප්‍රවණතාවයන් මොනවද කියලා අවබෝධ කරගෙන තිනවා. ඊට අමතරව ඒව අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දීලා ඒක ගයිඩ් කරගෙන අපේ ට්‍රෙෂරි එඩියුකේෂන් එක අපේ වෘත්තීය පුහුණු පාඨමාලා සකස් කළ යුතු ආකාරය පිළිබඳව සකස් කරන්න වෙනම කවුන්සල විදියට එක එක සෙක්ටර්ස් පහකට හදලා ඒ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක කරන ඔබතුමා කියපේක හරි ඉතිහාසය ගැන හරි අවධානය යොමු වෙලා තිබුණේ. නමුත් නූතනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අලුත් වැඩපිළිවෙල යටතේ මේ සියල්ල වෘත්තීය අධ්‍යාපනයේ දැවැන්ත හයියක් වෙනසක් අරගෙන දීලා අපේ වැඩ කරන ජනතාවගේ හරි ශ්‍රම බලකායට ඒ දායකත්වය ලබා ගන්න ඕනි කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ යෝජනාවලට.
බොහොම ස්තුතියි ගරු සරත් වීරසේකර මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අපි අද ස්තුතිවන්ත වෙනවා කම්කරු අමාත්‍යතුමාට මේ 1954 අංක 19 දරන සාපසා කාර්යාලයේ සේවක පිළිබඳ පනතේ මේ සංශෝධනය ගැනීම පිළිබඳව මන්ද මේ සංශෝධනයෙන් අත වශයෙන්ම කාන්තාවන්ට තියෙන රැකී අවස්ථාවල් අත වශයෙන් විශාල වශයෙන් වැඩි වෙනවා. මොකද මේ පන්තෙන් අත වශයෙන්ම රාත්‍රී කාලයේ කාන්තාවන්ට සේවය කිරීමේ ඒ තියෙන ඒ සීමාවල් අත වශයෙන් ඉවත් කරලා තියෙනවා. නමුත් මේක ඇත්ත වශයෙන්ම මේ පනත ඔරිජිනලි ඉනිෂියල් ඇවිල්ලා තියෙන්නේ 1954. නමුත් එදා තිබූ සමාජ සහ ආර්ථික තත්ත්වය ඇත්ත වශයෙන්ම අද බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අර මේ ස්වභාවයේ හැමෝම කිව්ව පරිදි තොරතුරු සාක්ෂණය තමයි අද වැදගත්ම ගන්න. ඉතින් කාන්තාව රසක් මේ තොරතුරු සාක්ෂණයේ උපාධිය ලැබලා තියෙනවා, ඩිප්ලෝමාස් ලැබලා තියෙනවා. ඉතින් වෙනත් රටවල් අත වශයෙන්ම අවුට්සෝස් කරනවා අපිව. ඒ කියන්නේ වෙනත් රටවල් මේ අපේ IT දැනුම බාහිර වශයෙන් ගන්නවා. ඉතින් උදාහරණයක් හැටියට ඒ බාහිර වශයෙන් ගන්නකොට ඇමරිකාව ඒ වගේ අපි අවුට්සෝස් කරොත් එහෙම ඇමරිකාවේ දිවා කාලය අපේ අත වශයෙන්ම රාත්‍රී කාලය වෙනවා. ඒක නිසා කාන්තාවන්ට මේ සංශෝධනය තුළින් ඒ රාත්‍රී කාලයේ ඒ IT නැත්නම් තොරතුරු සාක්ෂණ පිළිබඳ කටයුතු බොහෝ දුරක් කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අත වශයෙන් මේ සභාවේ කිව්ව පරිදි මේ රාත්‍රී කාලයේ අපේ කාන්තාවන්ට මේ වැඩ කරන්න දෙනවා නම් අත වශයෙන්ම උන්ටේ ආරක්ෂාව පිළිබඳ අත වශයෙන්ම අපි බලන්න ඕනේ. ඉතින් අත වශයෙන් අපි දන්නවා සිංගප්පූරු වගේ රටක රාත්‍රී මධ්‍යම රාත්‍රී වුණත් කාන්තාවකට පුළුවන් වෙනත් පුරුෂයන් සමග ටැක්සි රථයක ගිහිල්ලා තමන්ට අවශ්‍ය කරන තැනින් බහින්න කිසිම කරදරයක් ආපදාවක් වෙන්නේ නැහැ. නමුත් අපේ රටේ කොහොමද වෙන්නේ? ඔබතුමිය දන්නව ඇත්ත වශයෙන්ම මේ දවස්වල අවුරුදු 100කට 150කට ඉස්සෙල්ලා අපේ රටේ රූමත් කාන්තාවකට අතේ නිල් මැණිකක් තියාගෙන පේදුරු තුඩේ සිට දෙවුන්දුරු තුඩේ දක්වා නිරුපද්‍රිතව ගමන් කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බ රටක් තමයි මේක. ඒ වගේ ධර්මදීපයක් තමයි මේක. නමුත් අද දන්නවා අපි මහලු කාන්තාවකටවත් නැත්තම් පුංචි දරුවකටවත් අද තනියෙන් යන්න බෑ. එහෙමනම් අද මේ වගේ සංශෝධන කියනකොට රටේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕන. රටේ සමාජය ඇත්ත වශයෙන්ම සමාජ නීතිය ගරුක සමාජයක් ඇති හදන්න ඕනේ. ඒ වගේම තමයි විනයගරුක සමාජයකුත් අපි හදන්න ඕනේ. නීතිය උල්ලංඝනය කරන අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඇත්ත වශයෙන්ම කාන්තාවන්ට මේ වගේ ආරක්ෂාව තියෙන්නේ. රාත්‍රී කාලයේ සේවය කරනකොට කාන්තාවන්ට ගරු කරන කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම ඒ භක්තියෙන් තමගේ මවට තමගේ සහෝදරයට වගේ සලකන සමාජයක් පමණයි ඇත්ත වශයෙන්ම දිනු වෙන්න පුළුවන්. ඒකින්ද ඒ විනය නීතිය සම්පූර්ණයෙන්ම දැඩි කරන්න, විනය නීති උල්ලංඝනය කරන අයට දැඩි දඬුවම් දීමත් මේ හා සමානව වෙන්න ඕනේ. එහෙම කියලා ගොඩ සභාපතිතුමනි මේ විෂයෙන් බැහැරව යම් කිසි දෙයක් කියන්ට මට අවසර දෙන්න. අද රුසියානු හමුදාවට නීත්‍යානුකූල නොවන මාර්ගවලින් බැඳිලා රුසියානු යුක්‍රේන් යුද්ධයට සහභාගි වෙලා අපේ සොල්දාදෝ අතරමං වෙලා තියෙනවා, අසරණ වෙලා තියෙනවා. නම් ඔවුන්ට ඇත්ත වශයෙන්ම රජයක් වශයෙන් අපි උදව් කරන්න ඕනේ. අපේ හමුදාව තමයි ඔබතුමනි දන්නවා ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව තමයි අපේ හමුදාව. අපි දන්නවා ඇමරිකාවට, යුරෝපයට, නේටෝ වලට තාමත් තලිබාන් වරු තලා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදී සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඇත්ත ආඩම්බර වෙන්න ඕනේ ලෝකයේ භයානකම, නැත්තම් භයානකම විශේෂ හමුදා ගත්තොත්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා the most dangerous special forces ගත්තොත් global index එක. නැත්තම් ගෝලීය දර්ශක යනු අපේ හමුදා තියෙන තුන්වෙනි තැනට. පළවෙනි එක තියෙන සීල්ස්. ඒ කියන්නේ United Nations වල නේවි එක. දෙවෙනි එක තමයි special forces special operation forces of the Russian Federation. තුන්වෙනි තැනට තමයි තියෙන්නේ ශ්‍රී ලංකාවේ ස්පෙෂල් ෆෝර්සස්, ඒ කියන්නේ LRRP Long Range Reconnaissance Patrol. ඉතින් ඊට පස්සේ ඇමරිකාවේ තියෙන ස්පෙෂල් ෆෝර්සස්, එංගලන්තයේ තියෙන ආමිකේ ස්පෙෂල් ෆෝර්සස්, ඒ දෙකම තියෙන්නේ අපේ හමුදාවට පහලින්. ඉතින්ද අපේ රටේ ඉන්න රණවිරුවන්ට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ විශාල ඉල්ලුම නිසාම තමයි මේ හොර රැකියා ඒජන්තවරු, හොර මිනිස් ජවාරම්කරු බොරු පොරොන්දු දීලා අපේ රණවිරුවන්ව පිටරට නැත්තම් රුසියාවට පටවන්නේ. ඉතින් ඒකලෝ කියනවා විශාල වේතනයක් දෙනවා. ඒ වගේම තමයි පෞලයාට රුසියාවේ පුරු වැසිකම දෙනවා, සෙන්ට් පීටර්ස් වගේ නගරවල ඉඩම් ලබා දෙනවා. ඒ වගේ තමයි යුද්ධයේ ඉදිරි කලාප වලට යොදන්නේ. එතකොට ඥාතින්ගේ විරුද්ධත්වයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ බොරු පොන්දු දිල් තමයි යවන්නේ. ඒක නිසා මේක රජයේ, රුසියාන් රජයේ අනුග්‍රහයෙන් යන්නේ නැති නිසා තමයි මේ හේවායෝ ඇත්ත වශයෙන්ම කුලී හේවායෝ, නැත්තම් ඉංග්‍රීසියෙන් කියනවා නම් මර්සනරිස් හැටියට තමයි සලකන්නේ. ඉතින් ඒ ගිය අය ඇත්ත වශයෙන්ම දැන් ටෙලිෆෝන් කෝල් වලින්, නැත්තම් WhatsApp කෝල් වලින් අරන් තියනවා සිග්නල් සියන තැනට කියනවා අපි ගැන බලන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ අපි ගැන වග කියන්න කවුරුත් නැහැ. දැන්ට වෙනකොට මම හිතන්නේ 50කට වඩා අපේ සෙවලු මිය ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අතුරුදන් වෙලා තියෙනවා. මිය ගිය අයගේ සිරුරු ලංකාවට එන්නේ නැහැ. ඔවුන්ට කිසිම වන්දියක් ලැබෙන්නේ නැහැ. වන්දියකට වග කියන්නේ නැහැ කවුරුත්. ඒ වගේම තමයි අපි දැක්කයි ආරක්ෂක ලේකම්තුමා ඉතා හොඳ ප්‍රකාශයක් කරනවා. ඒක නිසා අපි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ බොරු පොරොන්දු වලට රැවටිලා තමගේ වටිනා ජීවිතය නැති කරගන්න එපා. අන්තික තමයි අපේ හමුදාවල් ගරු සභාපතිතුමියනි අද යුනයිටඩ් නේෂන්ස් වල පීස් කීපින් ෆෝස්, ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල ඉතා විශිෂ්ට සේවයක් කරනවා. මම හිතන්නේ ලෝකේ රටවල් වලින් විශිෂ්ටම සේවයක් කරන්නේ අපේ ලංකාවේ හමුදාව. එතකොට අපේ ලංකා හමුදාවේ අය මේ වගේ මර්සනරිස් නැත්නම් කුලීව හැටියට පිටරට යනවා කියලා ඒ රෙපියුටේෂන් එක හම්බුනොත් එම්ම ඒ අවස්ථාවත් අපිට මගහැරලා යන්න පුළුවන්. ඒක නිසා අද වෙනකොට නේපාලය සහ ඉන්දියා වගේ රටවල් ඔෆිෂියලි නිල වශයෙන් කියලා තියෙනවා අපේ රටෙන් කිසිම කෙනෙක් මේ වගේ මර්සනරිස් වැඩවලට නැත්නම් කුලීව හැටියට පිටරට නැත්නම් රුසියාවේ නැත්නම් යුක්‍රේන් වලට යවන්නේ නැහැ කියලා. ඒක නිසා අපේ රටේ තියෙනවා National Anti-Human Traffic Task Force කියලා එකක්. ඒක ජාතික මිනිස් ජාවරම් වැළැක්වීම මේ බලකාය මම හිතන්නේ ඔවුන් මේ සම්බන්ධිතා දැඩි පියවර ගත යුතුයි. ඉතින් ඒ වගේම තමයි දැන්ට ගිහින් ඉන්න අය අතුරුදන් වෙලා ඉන්න අය තාමත් ලියුමක්වත් ටෙලිෆෝන් කෝල්ලක් නැති ඒ ඥාතීන් ගිහිල්ලා CID එකට පැමිණිල්ල කරලා තියෙනවා. එක්සත් ජාතිකයේ නිවාසී කළමනාකරුවන්ට පැමිණිල්ල කරලා තියෙනවා. ඉතින් රජය දැන් ඒ සමාගම් ඒ නිවෘතු අයට නීතිය රහයන්ට කොටු කරන අපි දන්නවා ඊයේ පෙරේදත් මේ හමුදාවේ අයව
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
මේ මේ විශ්‍රාමිකය අයව අත්අඩංගුවට තියෙනවා. ඉතින් රජයට අපි කියලා තියෙනවා මේ මොනවා වුණත් මේ අයව අපි දැන් මේ රණවිරුව ගියා පිටරට තමන්ගේ ආර්ථික අවාසිය නිසා ගියා ඒ අඩුපාඩු නිසා ගියා ඔවුන් අතරමංගලා ඉන්නවා නම් අසරණලා ඉන්නවා නම් කමිටියක් හරිපත් කරලා රුසියාවට කණ්ඩායම කියවලා හරි අපේ කණ්ඩායම නැවතරක් ගෙන්නව ගැනීම පිළිබඳ සලකා බලන නිසා මම මේ අවස්ථාව ඉතා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි තව කෙටි එකක් කියන්න ඕනේ කොළඹ දිස්ත්‍රික්කයේ සමුකාර සමිතියක බරපතල මූල්‍ය වංචාවක් වෙන අවුරුදු 9ක් තිස්සේ අමාරුවෙන් හම්බ කළ මුදල් තැන්පත් කළ මුදල් නැවත ආපසු ගන්නට බැරුව සමහර චිත්ත පීඩාවෙන් මැරලා තියෙනවා දැන්ටම 300ක් පමණ. ඒ තමයි සීමා සහිත නැගෙනහිර හේභාගම් කෝරාලයේ විවිධ සේවා සමුකාර සමිතිය තමයි මේ දේ කරලා තියෙන්නේ. ඒ අධ්‍යක්ෂ මණ්ඩලය තමයි මේක කරලා තියෙන්නේ. මහා බැංකුව මගින් භාණ්ඩාගාර බිල්පත් අරගෙන තියෙනවා ප්‍රාථමික ගැනුම්කාරක සමාගම කරා. ඒ කියන්නේ ප්‍රයිමරි ඩීල් එකෙන් කරා. නමුත් ඒ සමාගම මහා බැංකුවේ ලියාපදිංචි වෙලත් නැහැ. අනුමත කරගොත් නෙමයි. ඒ වගේම තමයි භාණ්ඩාගාර බිල්පතුත් ව්‍යාජේව. එතකොට මේ බරපතල වංචා කළ අයට අවුරුදු 9ක් තිස්සේ ඔවුන් දැන් අපමණ නිදහස් වෙලා තියෙනවා. කිසිම නීතියෙන් කටයුත්තක් කරලා නැහැ. ඉතින් අත වශයෙන් මේ සම්බන්ධයෙන් 2020 දී කැබිනට් මණ්ඩලයේ තීරණ කරන් තියෙනවා. කැබිනට් වර්කින් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවෙන් කියලා තියෙනවා මේ සමිතියේ වත්කම් අත වශයෙන්ම අලෙවි කරලා ඒ අසරණ මිනිසුන්ට 60%ක්වත් දෙන්න කියලා. නමුත් ඒකවත් තාම වෙලා නැහැ. ඉතින් මං හිතන්නේ දැන් ජනාධිපතිතුමා මේකට මුල් වෙලා තියෙනවා. ජනාධිපති ලේකම්තුමා මේකට මුල් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඉදිරියේදී මේ වත්කම් අලුවේ කරලා උන්ට සාධාරණ විසඳුමක් ලබා දෙයි කියලා. ඉතින් ඒකට අත වශයෙන්ම ඒකට අනුමැතිය දුන්නේ ගැන ජනාධිපතිතුමාට මේ අවස්ථාවේදී මම මගේ ස්තුති පිරිනමනවා. ඒකම අදට තමයි
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
අද තමයි සභාපති මේ අරගලයට වසර දෙකක් වෙන්නේ. අද තමයි පාර්ලිමේන්තු අමරකීර්ති අපි අතුකාර මෙතුමා මේචස ඝාතනය කළා අදට අවුරුදු දෙකයි. නමුත් ඒ තාම ඒ මිනී මරුව නිදැල්ලේ. අපි දන්නවා පකිස්තාන් මට තව විනාඩියක් දෙන්න. තව පකිස්තාන් අපි දන්නවා මේ වගේ සිංහල තරුණයෙක් ඉතා අමානුෂික ඝාතනය කළාම ඉම්රාන් ඛාන් තමයි හිටපු ජනාධිපතිතුමා පකිස්තානයේ. එතුමා මොනවද කළේ මාස 6ක් තුල මේ නඩු ආලා එල්ලලත් මැරුවා. නමුත් අපේ අවුරුදු දෙකක් වෙනවා තාම නැහැ කිසිම දෙයක්. ඒ වගේම තමයි මහා දවාලේ මේ වගේ ඝාතනය කරනකොට, ගෙවල් පුච්චනකොට, බේරවැවේ ගිල්ලනකොට පොලිසිය
සාමාන්‍යයෙන් කරන්නේ
ඒ හමුදා ඒ වගේ කරන්නට ඇත්තම සන්නද්ධ කල්ලයක් මේ වගේ අපරාධ කරනකොට වෙඩි තියන්න අමුතුවෙන් ඕඩර්ස් ඕනේ නැහැ. නමුත් අමුතුවෙන් ඕඩර්ස් දීලා තියෙනවා කරන්න එපායි කියලා. ඒ කරන්න එපායි කියනවා කවුද කියන්නේ කියලා තාම අපි හඳුනාගෙන නැහැ. එයා කරුණාගෙන හඳුනාගෙන එයටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා තමයි මේ අවස්ථාව කියලා තියෙන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු එනාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ස්තුතියි මුලසුනේ සිටින මන්ත්‍රීතුමියනි. මම පළමුවෙන්ම ඊයේ කාංචන විජේසේකර ඇමතිතුමා පාර්ලිමේන්තුවට කරපු ප්‍රකාශය යම්කිසි නොමග යැවීමක් තිබෙනවා. ඉතින් මම කරුණු පැහැදිලි කරන්න ලෑස්ති. විශේෂයෙන්ම කතා කළා සමගි ජන බලවේගය මේ දේශපාලන පක්ෂයේ නිත්‍යානුකූල භාවය ගැන. දැන් මම හරි පුදුමයි. මොකද කාංචන විජේසේකර ඇමතිතුමා මාතර දිස්ත්‍රික්කයෙන්, ඔහු දැනගෙන හිටියේ නැහැ කියලා මම දන්න තරමට මේ පක්ෂය ලියාපදිංචි කළේ මංගල සමරවීර මැතිතුමා. එතුමත් මාතර දිස්ත්‍රික්කයෙන්. මොකද මේක දැනන් හිටියේ නැති එක ටිකක් මට ටිකක් පුදුමයි. එහෙම එකක් ඇත්තටම තියෙනවා කියලා. විතරක් නෙමෙයි 2020 පෙබරවාරි මාසයේ සිට සමගි ජන බලවේගයේ ලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා, නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ කියන්නේ 2020 පෙබරවාරි ඉඳලා 2020 මාර්තු මාසයේදී මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දෙනකොට එම නාම යෝජනා පත්‍ර අස්සම් කළේ අපේ ලේකම් මහලේකම් රංජිත් බණ්ඩාර මද්දුම බණ්ඩාර මැතිතුමායි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම මත මහලේකම්වරයාගේ පත්වීම නීති විරෝධී කියලා ඒ හේතුවෙන් බාර දෙන නාම යෝජනා අවලංගු කරන ලෙස ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා නඩු පැවරුවා. එම නඩුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාරගේ පත්වීම් නිත්‍යානුකූල පිළිගැනීමක් තියෙන බව, ඒ වගේ මේ නඩුව නිෂ්ප්‍රව කළා. එසේම මැතිවරණ කොමිසම මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාරවත් නායක සජිත් ප්‍රේමදාස මහතාත් ඒ පිළිගැන්වීම ඇති කරලා තියෙනවා. දැන් මම ඒක නිවැරදි කිරීමක් හැටියට තමයි මේ අවස්ථාව ගත්තේ ඒක ප්‍රකාශ කරන්න. ඒක විතරක් නෙමෙයි, අපිට මේ මන්ත්‍රී ධූරයෙන් යහා ගිය කතාවක් කියන්න ඕනේ. මේක මේ බදාගෙන අල්ලගෙන ඉන්න එකක් නෙමෙයි. අපි රජයට කියන්නේ හෙට වුණත් පාර්ලිමේන්තුව විසුරවන්න කියලා. මන්ත්‍රී ධූරය අපි බදාගෙන ඉන්නේ නැහැ. හෙට වුණත් පාර්ලිමේන්තුව විසුරවන්න. පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරණයක් තියන්න කියලා අපි කියන්නේ. අපි ලෑස්ති සමගි ජන බලවේගය හැටියට අපි ලෑස්ති ඕන වෙලාවක හෙට වුණත් මැතිවරණයකට මුහුණ දෙන්න අපි ලැහැස්ති. දැන් මාතෘකාවට එනවනම් අද විශේෂයෙන්ම අපි කතා කරන්නේ සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳව සේවය හා වේතන විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම පිළිබඳවයි. දැන් විශේෂයෙන්ම මේක කාන්තාවන්ට බලපානවා. දැන් අපි දන්නවා රටේ ජනගහනය ගත්තොත් මේ ජනගහනයෙන් 52%කට කිට්ටු වෙන්න ප්‍රතිශතය ඇවිල්ලා මේ රටේ කාන්තාවන්. නමුත් ශ්‍රම බලකාය ගත්තොත් මේ ශ්‍රම බලකායේ මේ 2021 තියෙන දත්ත අනුව මම මේක කියන්නේ ටිකක් වෙනස් වෙලා ඇති සමහරලාට. ඒ කාන්තාවන් ශ්‍රම බලකාය කොටසක් හැටියේදී ඉන්නේ 32%ක් පමණ තමයි සිටින්නේ. පුරුෂ ප්‍රමාණයෙන් ජනගහණයෙන් 71%ක් විතර ශ්‍රම බලකායේ සිටිනවා. විරේක්කියාවෙන් බැලුවොත් 6.5% අතර වෙනවා. නමුත් මේ දත්ත මං කිව්වා වගේ 2022 දත්ත. ඒ නිසා ඊට වැඩිය වැඩි ඇති අද විරේක්කියාව. නමුත් පුරුෂ විරේක්කියාව ඒකෙන් අර්ධයක් පමණ වෙනවා. නමුත් කාන්තා සාක්ෂරතාවය බැලුවොත් 95%කට කිට්ටු වෙනවා සාක්ෂරතාවය. කාන්තා පරිගණක සාක්ෂරතාවය බැලුවොත් 33%ක් පමණ වෙනවා. අධ්‍යාපනයේ දිහා බැලුවොත්, සාමාන්‍ය පෙළ බැලුවත්, උසස් පෙළ බැලුවත්, විශ්වවිද්‍යාලයේ බැලුවත් අද කාන්තාවන් ඉන්ද්‍රියෙන්ම ඉන්නවා. පීඨ කීපයක් ඇරෙන්න හුඟක් පීඨවල වැඩි ප්‍රමාණයෙන් සිටින්නේ කාන්තාවන් කියලා සඳහන් කරන්න අවශ්‍යයි. ඉතින් අපේ මේ ශ්‍රම බලකායේ සහභාගිකත්වය වැඩි කරන්න තමයි හැමතිස්සෙම බලන්න ඕනේ. එතකොට 2015 36%ක් විතර වුණා 2015-2016 ශ්‍රම බලකායේ. ඒක වැටිලා තියෙනවා, ඒක වැටිලා තියෙනවා අද 32%කට විතර වැටිලා තියෙනවා. ඉතින් මේක වැඩි වෙන්න තිබුණේ කාන්තා සහභාගිකත්වයේ ශ්‍රම බලකායේ. නමුත් ඒක ක්‍රමයෙන් අඩුවෙලා තියෙන 32%කට විතර අඩුවෙලා තියෙනවා. ඉතින් අද මේ යෝජනාව ගෙනෙනවා. මේ යෝජනාව ගෙනෙන එකට අපි එකඟයි. එක හේතුවක් ඇවිල්ලා මෙච්චර කල් මන් දන්නේ ගියේ ඇයි කියලා මේ යෝජනාව ගේන්න. කාන්තාවන්ට හැමතිස්සෙම සම අයිතීන් තිබිය යුතුයි. දැන් මේ විශේෂයෙන්ම විතර කතා කරන්නේ මේ රාත්‍රියේ වැඩ කිරීම පිළිබඳව. හරියටම අපේ මේ කොටසක් ඉන්නවා වගේ, පිරිමි කොටසක් ඉන්නවා වගේ මේ කාන්තාවන් ආරක්ෂා කරන්න පුළුවන්. ආරක්ෂා කරන්න ඕනේ, ඒක වෙනම කතාවක්. හැබැයි මම මේක වෙලා නැති නිසා කියන්න යන්නේ නැහැ. මේ රටේ වෙලා තියෙන කාන්තාවරණෙහි බල අපරාධ ගැන හැම බැලුවොත්, සුළු අපරාධ, බල අපරාධ කියලා බැලුවොත් මේවා වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම ස්ත්‍රී දූෂණ වැඩි වෙමින් පවතිනවා. ඒ දත්ත මෙතන කියවන්න වෙලාවක් නැහැ. නමුත් ඕක පටලවා ගන්න බෑ කාන්තාවන්ගේ අයිතිවාසිකම් එක. කාන්තාවට සමයිතිවාසිකමක් තියෙන්න ඕනේ. මේ අද කතා කරන කරුණ ගැන විතරක් නෙමෙයි හැම කරුණක් ගැනම කාන්තාවන්ට සමයිතිවාසිකමක් තිබිය යුතුමයි. මම දන්නවා මුලසෙනේ සිටින මන්ත්‍රීණිය මේ අදහස් එක්ක එකඟයි කියලා. මොකද එතුමියගේ සැහෙන කාලයක් ගත කරනවා හැමතිස්සෙම කාන්තාවන් වෙනුවෙන් කතා කරන්න. අපි සමගි ජන බලවේගෙත් ඉන්නේ ඒ ස්ථාවරෙමයි ඉන්නේ. සම අයිතිය තියෙන්න ඕනේ කියලා. ඉතින් මේක අපිට කියන්න පුළුවන් මේ සංශෝධනය ගෙනල්ලා තොරතුරු තාක්ෂණය ගැන විශේෂයෙන්ම විතර සඳහන් කරනවා. ඒ වගේම දැනුම් ක්‍රියාවලිය පිළිබඳව ව්‍යාපාර ගැන, ඒ වගේම ව්‍යාපාර කටයුතු පිටතින් ලබා ගන්න ව්‍යාපාර කටයුතු ගැන, ඒ වගේම ගිණුම් හා පරිපාලන කටයුතු වල පසුපෙළ කාර්යාලය ගැන. So it's talking about the information technology industry, knowledge based industries, outsourced businesses, particularly multinationals outsourcing into the country, and it's talking about back officers of companies overseas, right? And this requires skills, and lots of skill sets are there with the women's population in the country, and certainly, right, they must be given the opportunity. I might rephrase myself, it's not for me to give, it should have always been. Should have always been. හැබැයි දැන් හරි අපි මේ නීතිය හරිගස්සන එක හොඳයි. ඒ වගේම සේවා යෝජකයන්ටත් අපිටත් වගකීම් තියෙනවා. මේ මේ ඒ වගකීම් ඇවිල්ලා පස්වරු 10න් පසුව හෝ පෙරවරු 6ට පෙරාතුව කාල සීමාව තුළ සේවාවේ නියුක්ත වෙනවනම් එම ශ්‍රීන්ගේ ආරක්ෂාව, ප්‍රවාහන පාසුකම්, විවේක ගැනීමේ පාසුකම්, සුබ සාධනය පිළිබඳ කරුණු සොයා බලන්නත් වගකීමක් තියෙනවා. ඉතින් මේක අත්‍යම අවශ්‍ය දෙයක් තමයි. මෙච්චර කල් ප්‍රමාද වෙච්ච එක ගැන තමයි අපිට තියෙන එකම ගැටලුව, ප්‍රශ්නය. දැන් මම කියන්නේ මේ මේ යෝජනාවට අමතරව අපි තව ටිකක් ඉදිරියට දිහා බැලුවොත් අපි දන්නවා මේ අය වැඩ කරලා මහන්සි වෙලා ඒ අය සේවා අර්ථ සාර්ථක අරමුදලටත් මුදල් එකතු කරනවා. එකතු කරලා අවුරුදු 20ක් 30ක් වැඩ කරලා අන්තිමට විශ්‍රාම ජීවිතේ ගත කරන්න යන්නේ ඒ සේවා අර්ථ සාර්ථක අරමුදලෙන් ලැබෙන පුද්ගලික අංශයේ වැඩ කරන අය ගැන මෙතන මම කතා කරන්නේ. ඒ ඒ මුදලෙන් තමයි ඒගොල්ලන් විශ්‍රාම ජීවිතය ගත කරන්න යන්නේ. නමුත් ඒකත් ශක්තිමත් කරන්න ඕනේ. මොකද මේ රජයේ කාලයේදී තමයි මේ සේවා අර්ථ සාර්ථක අරමුදල EPF එකේ ලැබුණ ප්‍රතිලාභය 9%යි ගිය අවුරුද්දේ. 9%යි. අපි දන්නවා මහ බැංකුවේ ඒ අයගේ EPF එකට 29%ක් ලැබුණා. දැන් මේක 9යි 29යි කිව්වහම නිකන් අහසයි පොළොවයි වගේ එකපාරින්ම පැහැදිලි වෙනවා. හරිද? මේක හරියට පාලනය කරලා නැහැ කියන එක සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙනවා. කොහොමද 9%ක් දෙන්නේ තව කෙනෙකුට 29 දෙන්නේ? එතකොට ඒ අවුරුද්දේ අපි බැලුවත් උද්දමනයේදී හා බැලුවත් 69%ක් විතර වුණා. ආහාර උද්දමනයේ 100%යි උද්දමනය. නමුත් කොහොමද මේක සිදු වෙලා තියෙන්නේ? ඉතින් එතනින් පේනවා මේ සේවක අර්ථ සාර්ථක අරමුදල නැත්නම් සේවකයන්ගේ ඉතිරිය පාලනය කරලා නැහැ. ඒක විශාල ගැටලුවක්, ප්‍රශ්නයක් ඒක. ඉතින් එතන අනිවාර්යයෙන්ම රජය ක්‍රියා කළ යුතුයි. නැත්තම් මෙහෙම මෙතන වෙන්නේ ජීවිත කාලයටම මේ වැඩ කරන මිනිස්සුන්ගේ මුදල් හොරකමක්. මේක හරියට ඒ මුදල බලා නොගන්නවා කියන ආරක්ෂා නොකරන එක, වැඩිම ප්‍රතිලාභය නොලබා දෙන එක හොරකමක් වගේ. හොරකමක් මෙතනින් කරලා තියෙන්නේ. ඒක ආරක්ෂා කළ යුතුමයි. දැන් මම දන්නවා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් වෙලා තිනවා පාර්ලිමේන්තුවට. ඒ පුද්ගලික මන්ත්‍රී යෝජනාවේ සඳහන් කරනවා, හරිද, මේ කරුණු කාරණා හැම මාසෙෙමදීම ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා EPF එකේ.
ඊපාර මන්ත්‍රීතුමාට විනාඩි 2යි.
EPF එකේ කරුණු කාරණාමල් ප්‍රසිද්ධ කරන්න ඕනේ. කොහෙද ආයෝජනය කරලා තියෙන්නේ, කීයටද ආයෝජනය කරලා තියෙන්නේ මේ කරුණු කාරණා. දෙවෙනි කාරණාවක් මම කියන්න කැමති, විශේෂයෙන්ම කාන්තාවන් ශ්‍රම බලකායට වැඩි කර ගැනීමට. ඒ කාන්තාවන් අම්ම කෙනෙක් වුණාම දරුවෝ ලැබෙනකොට මාතෘ නිවාඩු ලබනවා. ලබනකොට ඒ අයව ඒ හේතුව නිසා පුද්ගලික අංශයෙන් උගක් වලට බඳව ගන්න ලෑස්ති නැහැ. පිරිමියට වැඩිය දක්ෂ වෙන්න පුළුවන්. නමුත් මේ හේතුව නිසා බඳව ගන්නේ නැහැ. දැන් මම මෙතන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය ගැන පැහැදිලිව කියන්න ඕනේ. මේ මාතෘ නිවාඩු වැටුප අපි රජයෙන් ඒ පුද්ගලික ආයතනයට ගෙවන්නේ පුද්ගලික ආයතන නිසා නෙමෙයි කාන්තාවන් සවි බලගන්න ඕන නිසායි. අපි ඒක ගණනය කරලා තිනවා බිලියන 7ක් 8ක් විතර එයයි වසරකට. නමුත් ඒ අයගේ දායකත්වය බැලුවොත් ඒක විශාල දායකත්වයක් නිසා ඒක අනිවාර්යයෙන්ම අපි කරනවා මාතෘ නිවාඩු වැටුප රජෙන් ලබා දෙනවා. අවසාන කරුණ මගේ ඇවිල්ලා මේක ගැන හැමතිතුමා කතා කරනකොටත් කිව්වා ඉන්දියාවේ කතාව කියලා කිව්වා. ඉන්දියාවේ 1970 ගණන් වල 80 ගණන් වල පිටරට ගියා වැඩ කළා. අද ඒකේ ප්‍රතිලාභ ලබනවා කියලා ඉන්දියාව අපිත් ඒක විශ්වාස කරනවා. මොකද අද ශ්‍රී ලාංකිකයන් පිටරටවල හුවක් අය ජීවත් වෙනවා. මේ අයට දැනුම තියෙනවා, තාක්ෂණය තියෙනවා, ඉතිරිය ආයෝජනයත් මේ අයට තියෙනවා. ඉතින් මේ අයව නැවතත් මේ රටට ආකර්ෂණය කළ යුතුයි. ඉතින් අපේ සමග ජන බලවේගයේ ප්‍රතිපත්ති ඇවිල්ලා පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට දිහා බලන ඩයස්පෝරා කිව්වා හුඟක් වෙලාට අවසන් කරන බැරකමක් කියලා කිව්වා. ඇත්තටම අපි ඒ දහය දිහා බලන්නේ වත්කමක් ඇටියට. පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ඒ අයට අපි මේ රටේ සම්බන්ධ වෙන්න අපි පරිසරය හදනවා. පුරවැසි භාවය ඕන අයට පුරවැසි භාවය දෙනවා. නැත්තං ඒ අයට පර්මනන්ට් රෙසිඩෙන්සි එකක් ඕනේ නම් පර්මනන්ට් රෙසිඩෙන්සි එක ලැබලා දෙනවා. මොකද ඒ අය මේ රටේ ඉපදුණා, ඒ රටවල වලට ගිහිල්ලා තියෙන නිසා ඒ අයට ලොකු දායකත්වයක් දක්වන්න පුළුවන්. මේකයි සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය. මේක මම සඳහන් කරන්න හේතුව ඇවිල්ලා මොකද සමාජයට කතා කරනවානේ එකතු වෙන්න ඕනේ කියලා. එකතු වෙන්න ඕන නම් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියත් එක්ක එකතු වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුති ගරුවන් මනුෂ්‍යනානියක් කර්මන්තී.
මයිදන මෙතුමා ඉතාමත් හොඳ තැනකට ආවා. මෙතුමා යෝජනා කළා මාතෘ නිවාඩු සඳහා අපි රජයේ මගින් ගෙවිය යුතුයි කියලා සමගිපත් ජනබලවේගයේ පක්ෂයක් විදිහට යෝජනා කරනවා කියලා. අපි දැනටමත් මේ සඳහා කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවා මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් ටික එකතු කරලා. අපි ඒ අරමුදල හරහා මාතෘ නිවාඩු මාතෘ කාලයේදී දීමනා දෙන්න දැනටමත් අපි තීන්දුව අරගෙන තියෙනවා. අපි යෝජනා කැබිනට් මණ්ඩලයේ ලැබෙන සතියේ සවිස්තර යෝජනාවට ලැබෙන සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් හම්බ වෙනවා. අනාගතයේදී නෙමේ දැම්ම අපි මේ යෝජනාව ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ඔබතුමා කිව්වා පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අපි මේ වෙනකොට මගේ යෝජනාවකට අනුව ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා ඕවර්සීස් ශ්‍රී ලංකන් කියලා වෙනම යුනිට් එකක් හදලා ඒ ඕවර්සීස් ශ්‍රී ලංකන් යුනිට් එක විශේෂකත ශ්‍රී ලාංකිකයෝ හැටියට ඔවුන්ට ඔවුන්ගේ අවකාශ හදන්න අපේ ඩයස්පෝරාවේ ඉන්න සිංහල දෙමළ හෝ ඕනෑම ජාතික අයට ඉන්වෙස්ට්මන්ට්ස් ගේන්න, ඒ වගේම ඒගොල්ලන්ට උදව් කරන්න වෙනම යුනිට් එකක් අපි දැනට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයත් එකතු වෙලා සකස් කරලා තියෙනවා කියන එකත් මතක් කරනවා. ඒ වගේම කතා කළා අපේ කලින් අපේ මන්ත්‍රීතුමා සරත් මන්ත්‍රීතුමා කතා කරද්දී කිව්වා මේ කාන්තාවකට තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් එක්කම ඔබතුමියත් කලින් මතක් කළා. ඒ නිසාම අපි කාන්තා දිනේ දවසේ ස්ත්‍රී පුරුෂ සමාජ සමාන සමාජභාවයේ සමානාත්මතාවයේ පිළිබඳව පනත අපි ආරම්භ කරන්න යෙදුණා. ඒ සඳහා වැඩ කටයුතු අපි ආරම්භ කළා. පනත අපි ඉදිරිපත් කළා. ඒ වගේම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ විධිවිධාන කාන්තාවන් සවිබල ගැන්වීමේ මධ්‍යස්ථාන හදන්න ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරා කාන්තාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන්. ඒ වගේම C190 අපි රැටිෆයි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අලුතෙන් අපි ඉදිරිපත් කරලා තියෙන දැනට ලීගල් ඩ්‍රාෆ්ට් ගාව තියෙන අපේ නීතියට අපි හදන්න දාලා තියෙන අපේ රැකී රක්ෂා පනතේ හරහා අපි වයලන්ස් ඇන් හැරස්මන්ට් ප්‍රචණ්ඩත්වයේ සහ හිරියර් කිරීම නැවැත්වීමේ C190 කියන ජිනීවා කන්වෙන්ෂන් එකට යටත් වෙලා ඒ අයව ආරක්ෂා කිරීමක් වැඩපලේදී ආරක්ෂා කිරීම සඳහා වූ නීති රීති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුල් කිරීමට අපි කටයුතු යොදලා තියෙනවා. ඊට අමතරව මෑතකදී අපි දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් දරුවන්ට හිංසා කරන්න කායික දඬුවම් කිරීම වැළැක්වීම කායික දඬුවම් දීම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් බවට පත් කරලත් අපි කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තියෙනවා. මේ වෙනස්කම් ටික සියල්ල දැන් මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා කියන එක ඔබතුමා කිව්වා සම අයිතීන් දෙන්න ඕනි කාන්තාවන්ට කියන එක. ඒ නිසාම තමයි අපි අලුත් සම අයිතීන් මේ නිසි තැන සහ සම අයිතීන් එතනදී අපි කාන්තාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපේ අලුත් රැකී රක්ෂා පනතේදී සුවිශේෂී කරන රාශියක් තියෙනවා. මේ පනත ඇතුලේ ස්ත්‍රී පුරුෂ හෝ LGBTQ වෙනම විදියකටවත් හඳුන්වන්නේ නැති විදියට තමයි අපි හඳුන්වලා දීලා තියෙන්නේ. ඕනම ස්ත්‍රී පුරුෂ විතරක් නෙවෙයි ඕන සමාජ භාවයකට සමානව සැලකීම සඳහා වූ විධිවිධාන තමයි අපි සකස් කරලා තියෙන කියන එක. ඒ කියන්නේ ඉන්ටර්විව් එකදී තෝරා ගැනීමේදී එහෙම නැත්නම් උසස් වීමකදී කිසිම තැනකදී ස්ත්‍රී පුරුෂ හෝ කිසිම විදියකින් ලිංගිකත්ව තත්ත්වය බාධාවක් කරගන්න බැරි වෙන විදිහට තමයි අපි නීතිය කෙටුම්පත් කරලා තියෙන්නේ. දැනට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා ගිහිලා තියෙන නිසා ඒ කාන්තාවට සමයිතිය ලබා දීම සඳහා වූ වැඩසටහන් තමයි කරන්නේ. හැබැයි ඉතින් සමහර වෘත්තීය සමಿತಿ මේ වලට පොඩි පොඩි විරෝධතා දක්වනවා. මීට කලින් කතා කරපු ඔබතුමාගේ අර කම්කරු විශේෂ භාරව කතා කරන ඔබතුමාගේම පක්ෂයේ කෙනත් මගේත් පරණ පක්ෂයේ කෙනත් කතා කරේ ඒ වගේ මීට වඩා ටිකක් විරුද්ධ මතයක්. මීට වඩා රැඩිකල්ව හිතන නූතන ලෝකයක් එක්ක ගමන් කරන කාන්තාවටත් සම අයිතීන් සම ඕනෑම තැනක ගිහිලා වැඩ කරන්න ඕනි කරන පසුබිම අපි හදලා දෙන්න අපි කටයුතු කරනවා. හැබැයි හැමෝම මේ මතයට එනවනම් ඉතාමත්ම හොඳයි. මේක තමයි එක මතයකට එම් කියලා අපි හිතන්නේ.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. ගරු කඩේ මස්තන් මන්ත්‍රීතුමා ඔබට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சு கூடாக இங்கே கொண்டு வரப்பட்டிருக்கின்ற தொழிலாளர்களுக்கு பாரிய நன்மையை வழங்கக்கூடிய இந்த திருத்த சட்டம் மூலம் உண்மையிலேயே ஒரு பொருத்தமான ஒரு ஏற்பாடுகள். அந்த அடிப்படையில் நான் கௌரவ அமைச்சர் கௌரவ மனுஷன் நாணயக்கார் அவர்களுக்கு இந்த இடத்துல எனது பாராட்டுகளையும் நன்றிகளையும் தெரிவித்தவனாக உண்மையிலேயே தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று இங்கு பலர் கூறியது போல் துணிகரமான சில செயல்பாடுகளை நாங்கள் மேற்கொள்ள வேண்டிய தேவைப்பாடு இருக்கின்றது. எமது நாட்டுடைய முன்னேற்றம் கருதி இது நாங்கள் துணிகரமான சில முடிவுகளை எடுக்க வேண்டும். அந்த முடிவுகளை நான் நினைக்கின்றேன் எமது கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் எடுத்தார்கள், எடுக்கின்றார்கள். அதன் பயனாக நாங்கள் இன்று ஒரு குறிப்பிட்ட, அதாவது அந்த கடந்த காலங்களில் நாட்டுடைய பொருளாதார தன்மையின் காரணமாக வீழ்ச்சியின் காரணமாக என்ன நடக்கும், அடுத்த நாள் என்ன நிலைமைகள் ஏற்பட இருக்கின்றது என்பதன் சம்பந்தமாக பாரிய ஒரு கேள்விக்குறியுடன் இருக்கும் பொழுது துணிந்து நமது நாட்டுடைய பொருளாதாரத்தை சீராக்க முடியும் என்ற அடிப்படையில் துணிஞ்சு செல்ல முடியும் அந்த நாட்டை பொருட்படுத்துவதுடன் அந்த நடவடிக்கைகள் மேற்கொண்டதன் பயனாக இன்று நாங்கள் நிம்மதியாக ஓரளவு சுவாசிக்கக்கூடிய ஒரு நிலைமைகளை ஏற்படுத்தியிருக்கின்றார்கள். அந்த அடிப்படையில் நான் கௌரவ ரணில் விக்ரமசிங்க ஜனாதிபதி அவர்களை பாராட்டுறதோடு அதே அந்த அடிப்படையில் தான் நமது கௌரவ அமைச்சர் மனுஷ நாணயக்கார் அவர்களும் இவ்வாறான, அதாவது இது இன்று நடைபெற்று கொண்டிருக்கின்றது. சட்டம் சட்டத்தில் இல்லாட்டியும் சாதாரணமாக நாங்கள் பெண்களை எடுத்துக்கொண்டாலும் அந்த நேரத்துக்கு பிறகும் இன்று இந்த நவீன யுகத்தில் வந்து சாதாரணமாக இந்த இவ்வாறான இந்த நேரம், அதாவது சுணங்கியும் இன்றைக்கு சூப்பர் மார்க்கெட் எடுக்கலாம், இவ்வாறான ஒரு ஒரு மிகவும் தரமான சில நிறுவனங்களில் இந்த பெண்கள் வேலை செய்கிற நேரம் நீடித்து நடந்து கொண்டிருக்குது. அதை சட்ட வடிவில் ஒரு அனுமதி கொடுக்கிறது உண்மையிலே ஒரு சிறப்பான விடயம். அதுபோல உங்களுக்கு தெரியும், உண்மையிலே இந்த அமைச்சர் கூடாக இன்று எடுக்கப்பட்ட ஒரு முக்கியமான முடிவுகள்ல வந்து மலையக மக்கள் விஷயத்தை நாங்கள் மலையக மக்களை நாங்கள் எடுத்துக்கொண்டால் தொடர்ச்சியாக பலர் ஏமாற்றப்பட்டார்கள். ஆனால் எமது ஜனாதிபதி அவர்களும் அமைச்சர் அவர்களும் அந்த மக்களுக்குரிய அந்த ஒரு நாள் கொடுப்பனவை கூட்டி ஆயிரத்துக்கு இல்லாமல் அதை கூட்டி கொடுக்கக்கூடிய 1700 ரூபாய்க்குரிய அளவுக்கு கூட்டி கொடுத்திருக்கிறார்கள். அதை நாங்கள் இந்த இடத்துல பாராட்டுறதோடு உண்மையிலே ஏனைய விடயங்களோடு நாங்கள் சொல்லலாம். கௌரவ அமைச்சர் அவர்கள் வந்து ஒவ்வொரு கிழமைகளும் நான் இந்த வெல்வோம் ஸ்ரீலங்கா நிகழ்ச்சி கூடாகவும், அதாவது அவர்களுடைய அமைச்சருடைய நடமாடும் சேவைங்கிற அடிப்படையில் வெல்வோம் ஸ்ரீலங்கா, அதே போல ஸ்மார்ட் சூழல்களை உருவாக்குதல், தலைமைத்துவ பயிற்சிங்கிற அடிப்படையில் ஒவ்வொரு மாவட்டமும் சென்று அங்குள்ள இளைஞர் யுவதிகளுக்கு ஒரு தலைமைத்துவ பயிற்சி சம்பந்தமாகவும், அவர்களுடைய முன்னேற்றம் அவர்களுடைய வெளிநாட்டு வேலை வாய்ப்புகள் சம்பந்தமான ஏற்பாடுகள் எதை எப்படி செய்யலாம் என்ன மாதிரிங்கிற அடிப்படையில் நடமாடும் சேவைகளை தொடர்ச்சியாக வச்சுக்கொண்டிருக்கிறார். அந்த அடிப்படையில் என்னுடைய மாவட்டமான 3 மாவட்டங்களையும் வவுனியா மன்னார் முல்லைத்தீவு மாவட்டங்களில் இவ்வாறான அந்த நிகழ்வுக்கூடாக பாரி, அதாவது அங்கிருக்கின்ற இளைஞர் யுவதிகள் அதுபோல வெளிநாடுகளில் வேலை வாய்ப்புகளை பெற்று பல வருடங்களாக தொழில் புரிகின்ற அவர்களுடைய குடும்பம் என்று சொல்லி பல வேலை திட்டங்கள் உண்மையிலே அந்த அமைச்சர் கூடாக கடந்த காலங்களில் இந்த தொழில் மற்றும் வெளிநாட்டு வேலை வாய்ப்பு அமைச்சு செயல்பாடுகள் அது ஒரு பெரிய இந்த நாட்டுக்கு ஒரு காரணம் ஒரு அமைச்சு இருக்கிறன்னு தெரியாத நிலைமைகள தலைமை தாங்கும் உறுப்பினர்களை இது மிகவும் சிறந்த முறைகள்ல செய்து எமது நாட்டுக்குரிய அந்நிய செலவாணி வர்றதுல பாரிய பங்கு, குறிப்பாக சுற்றுலாத்துறை அமைச்சு, அதுக்கப்புறம் இந்த தொழில் மற்றும் வெளிநாட்டு வேலை வாய்ப்பு அமைச்சு கூடாக பாரிய நிதிகளை கொண்டு வரக்கூடிய ஏற்பாடுகளை கௌரவ அமைச்சர் அவர்கள்
செய்திருக்கின்றார்.
அந்த அடிப்படையில் நான் கௌரவ அமைச்சர் மனுஷ நாணயக்கார் அவர்களையும் அதே போல் அந்த அமைச்சுக்குரிய செயலாளர் மற்றும் ஏனைய உயர் அதிகாரிகள், அதே போல எமது மாவட்ட அரசாங்க அதிபரிலிருந்து அங்கிருக்கின்ற திணைக்கள தலைவருமார்கள் சிறப்பான முறைகளில் மக்கள் மிகவும் பிரயோசனப்படக்கூடிய முறைகளையும் நல்ல திட்டமிட்ட அடிப்படைகளில் அங்கே உள்ள இளைஞர்கள், வெளிநாட்டு தொழில் புரிஞ்சு சென்றிருக்கின்றவர்களுடைய குடும்பங்கள் எல்லாம் அனுசரித்து ஒரு நல்ல ஒரு முயற்சியை கொண்டு எமது மாவட்டத்தில் ஒரு நல்ல ஒரு விழிப்புணர்வு ஏற்படுத்தினார்கள். நான் குறிப்பாக சொல்ல வேண்டும், ஆரம்பத்தில் வவுனியாவும் அதே போல மன்னார் மாவட்டத்தில் அந்த அதிர நிலைமைகளும் அதிர தன்மைகளும் இதர பிரயோசனம் தெரியாமல் மக்கள், அதாவது இளைஞர்கள குறைவா இருந்தாலும் முல்லைத்தீவு மாவட்டத்தில் அதை எல்லாத்தையும் மிகவும் அழகான விழிப்புணர்வோட அந்த மக்கள் வந்து பிரயோசனப்பட்டிருந்தார்கள். அதற்கு அவங்கள் அனைவருக்கும் எனது நன்றிகளை இந்த இடத்துல தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். நன்றி.